සාදු 2019 වසරේ 6 වෙනි මාසේ 16 වෙනිදා පොසොන්පුර 15ක පොහෝ දවසේ සවස් භාගයේ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාව. මේ සවස් භාගයේදී කාලය ගොඩක් වැය කරන්නේ මේ සාකච්ඡාව සඳහා. එහෙම නේද වෙන්නේ? පින්නතුන් දෙයක් අහන්න ඕන. හැමතිස්සෙම දෙයක් අහන්න ඕන. එතකොට ස්වාමින් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්න ඕන 90% ප්‍රතික්ෂේප සංශෝධන තමයි බලාපොරොත්තු වෙන්න ඕන. එහෙම නේද? ඒකනේ අහන්නේ ප්‍රශ්නයක් නේද? ඉතින් ඒ නිසා ඒකට බය වෙන්න එපා. ගුරුවරයෙක් කියලා සලකන්නේ ගුරුවරයන්ට අපිව නිවැරදි කරන්න ඉඩ දුන්නා දීලා තමයි අපි අහන්නේ. ඊට පස්සේ අපි ඒක නුවණින් බලනවා. එහෙම ඉඩ නොදෙනවා නම් ඔව් අපි ගුරුතරතුරෙහි සලකා කටයුතු කරන බවක් එතනින් පේන්නේ ඕ නැහැ. ඉතින් අපි ඔව් නිවැරදි කරන්න උන්වහන්සේට අවස්ථාව දෙන්න ඕන. ඒකයි තියෙන්නේ. ඒ නිසා ඔබට මේ සාකච්ඡා කරන්න ප්‍රශ්න අහන්න තියෙන මොනවා හරි අහන්න කමන්නේ මේ ගොම් ප්‍රශ්න හරි කමන්නේ අහන්න. මයික් එකක් ඕනද? එහෙම නැත්නම් මේ නැගිටලා එහෙම අහන්න පුළුවන්ද? තියෙන මොනවා හරි අහන්න. එතකොට කතාවක් ඇදෙනවනේ. නැත්තයි ඉතින් මගේ බන ටිකනේ මං හැමතිස්සෙම කියන්නේ. ආයතන හයෙන් ඉතින් එහාට තියෙන දේ ආයතන හයෙන් එහාට තියෙන දේ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕන. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් තියෙනවා. ඔව් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. ඒක පොඩ්ඩක් නෑ. ඒක තමයි විෂය වෙන්නේ නැත්තේ නේද? විෂය වෙන්නේ නැති දෙයක් විෂය කරගන්න උත්සාහ කළොත් පුළුවන් වේද වැඩේ? විෂය වෙන්නේ නැති දෙයක් විෂය කරගන්න උත්සාහ කරොත් පුළුවන් වේද වැඩේ? එතකොට විෂය නැති දෙයක් විෂය කරගන්න ආකාරයක් තියෙනවා. ආන්නේවට තමයි අචින්ත්‍ය දේවල් අචින්ත්‍ය වශයෙන්, අනන්ත දේවල් අනන්ත වශයෙන්, අලක් අකාලික දේවල් අකාලික වශයෙන්, නිරෝධ දේවල් නිරෝධ වශයෙන්, සම්‍යක් ධර්මයේ වශයෙන් තේරුම් ගන්නවා කියලා කියන්නේ ඕක. දැන් අකාලිකයි කියන එක විශ්ය කරන්න බෑ. ඉන්ද්‍රිය විශ්ය නෑ. අචින්තයයි කියන එක ඉන්ද්‍රිය විශ්ය කරන්න බෑ. ඒකට දීපු නම අචින්තයයි. දැන් ලෝක විශ්ය අචින්තයයි. දැන් මේ ලෝකේ අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අසුරු සැනකට දස සහස්‍රීය ලෝක ධාතුවක්. මේ පොඩි දේවල් නෙමේ. කාලේ බුදු කෙනෙක් දස සහස්‍රීය ලෝක ධාතුවක් ගැන කතා කරනවා කියන්නේ මේ 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 ලෝක බෝලේ රවුම්ද කියලාවත් දන්නේ නැති කාලේ. ඈ ඒක මහා ලොකු දෙයක්. ඒක ඔය කැමරාවෙන් බලලා දුරේක්ෂයකින් බලලා කිව්ව නෙමේනේ. ඒ විශ්ව ඥානේ. එතකොට දස සහස්‍රීය ලෝක ධාතුවක් මේ තප්පරයකින් කියන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ගැලැක්සීස් 10000. එතකොට එහෙම කියලත් ඒ අනන්තයෙන් කියලා ඉවර කරන්න බෑ. ලෝක විශ්ය අතිංචයි. කර්ම විශ්ය ඒකාචිත්තයි. මේ මනස කියන්නේ වර්ණ වගේ. දැන් වර්ණ තියෙනවා ඔබට මේ gedara paint කරන්න ගන්න පුළුවන් වර්ණ මිලියනෙකින් එකක් තෝරලා ගන්න පුළුවන්. නේද? හරිද? වර්ණ මිලින කල මේ බෑන්ක් එකේ තියෙනවා. එතකොට තව ඔච්චරද වර්ණ? නෑ, දැන් මිනිස්සුන්ට ඇති වෙලා මිලියනෙකින් නැතර වෙලා දිනන පොදු මිනිස්සුන්ට ඊට වැඩිය වර්ණ ඕනේ නෑ වගේ කියලා හිතලා තව පුළුවන් වර්ණ හදන්න. තව පුළුවන් වර්ණ හදන්න. එකිනෙකට එකිනෙකට සංයෝජනේ වෙනස් කරන කරනෙහි වර්ණේ වෙනස ඇති වෙනවා. එතකොට මනස මනසත් එහෙමයි. මනසේ හැඩයක් බලලා ඒ මොහොතේ මෙයාට ඒ වෙනවා විසක් අඩුම තරමේ ලිඩ රෝග වගේත් නෙමෙයි වෙන තුනේ. මේ මනස කියලා කියන්නේ එකම බෙහෙතක් දෙන්න බෑ. ඉන්ද්‍රිය විෂය නොවන දේ අචින්ත දේ අචින්ත විදියටම අඳුන ගන්න ඕන. අනන්ත දේ අනන්ත විදියටම අඳුන ගන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව පින්නතුනේ මේ අහනවා ගිහිල්ලා පොසල් මහරජතුමා අහනවා ඔය උප්පලවන්න රහත් මෙහෙණින් වහන්සේලාගෙන් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ වගේ අයගෙන් මේ උතුමන්ගෙන් උත්තමාවියන්ගෙන් අහනවා ගිහිල්ලා මේ එකම බණපදේ තැන්දැන් වලින් අහනවා ගිහිල්ලා හරි කපටිය පොසල් මහරජ නිකන් ඉන්නේ වෙනස් කරලා කියනවද කියලා බලනවා කොහොමද එක එක උත්තර දෙනවද බලන්න. ඉතින් ගිහිල්ලා අහනවා මේ බුදුරජාණන් වහන්සේ මතු උපදීද නූපදීද? කෝසල සංයුත්තේ තියෙන සූත්‍ර. එතකොට දෙන උත්තරේ තමයි බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර නැත. දවයත්ව නම් කිය බුදුහාමුදුර මතු උපදීද නූපදීද? උපදින්නේ කියලා කියයි. අමු මොහොත කතාවක්. උපදීද නූපදීද? එතකොට මේ රහත් මෙරින් වහන්සේලා කියනවා බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කර නැත. දැන් මේක හරියන්නේ මේක අරන් ගිහිල්ලා අනිත් රහත් මෙරින් වහන්සේලා ගුණත් අහන. බුදුරජාණන් වහන්සේ මතු උපදීද නූපදීද? එසේ දේශනා කර නැත කියලා. එහෙනම් ඊළඟට අහන උපදින්නෙත් නැද්ද නූපදින්නෙත් නැද්ද කියලා අහන. ඒක අමුතු ප්‍රශ්නයක් නේ. තවත් ආකාරයක වෙනස් එකක්. අර දෙක නෙමෙයි වෙනස් එකක්. ඒ කියන්නේ උපදින්නෙත් නැහැ නූපදින්නෙත් නැද්ද? එසේද දේශනා කර නැත. කොහොමද ප්‍රශ්නේ ගැඹුරු? එසේද දේශනා කර නැත. උපදීද නූපදීද? උපදින්නෙත් නැද්ද නූපදින්නෙත් නැද්ද? ඊළඟට අහන ඒකක්වත් වෙන්නේ නැද්ද? එසේද දේශනා කර නැත කියලා. රසිතින් රජතුමා කල්පනා කරනවා ඉතින් මේක මාර වැඩක් නේ. හරි වැඩක් නේ. මේ මොකද මෙහෙම උත්තර දෙන්නේ කියලා කල්පනා කරනවා. එතකොට අහනවා මේ කොහොමද මම ඒක වටහාගන්නේ කියලා අහනවා. නේ? දැන් නැත්තන්ට ඇති වෙලා තිබුණේ ඒක කොහොමද ඒක වටහාගන්නේ? ඉන්ද්‍රිය විශේෂයෙන් එහා දෙන්නේ ඇහුවේ. ඒක කියන්නේ කොහොමද ඒක වටහාගන්නේ? අමාරුයි. එතකොට ඒ කාලේ හැටියට උදාහරණ අරගන්නවා මේ විදියට. ගංගා නදී තියෙන වැලි හරියේ සියුම් වැලි දූවිලි වැල්ලක් තියෙන ඉන්දියාවේ කොහොමත් පොළව අමුතු දූවිල්ලන්න පවුඩර් එකක් වගේ තියෙනවා. ඔබ මේ මහරජා ඔබ ළඟ ඉන්නවද මේ ගණන් හදන කෙනෙක් ඉන්නවද දක්ෂයෙක් ඉන්නවද මේ ගංගා නදියේ වැලිකඩ මෙච්චර තියෙනවයි කියලා ගණන් හදන්න පුළුවන් ගණකාරය? සයින්හස මගේ ළඟත් නැහැ, ලෝකේ ඇත්තෙත් නැහැ කිව්වා. ඔකේ ඇත්තෙත් නැහැ, මට කෙනෙකුත් නැහැ කිව්වා. එතකොට මහා සාගරයේ තියෙන දළ බිඳු ගාන මනින්න පුළුවන් කෙනෙක් ඉන්නවද? සයින්හස ඒකටත් කෙනෙක් ඇත්තෙත් නැහැ කිව්වා. එතකොට කොහොමද කියලා ඇහුව අනන්ත දෙයක් ඔබ තේරුම් ගන්න. එතකොට කියනවා සායිනි මම අනන්ත දෙය අනන්තයි කියලාම තේරුම් ගන්නවා කියනවා. ආන් ඒ වගේ කියනවා බුදුහාමුදුරුවෝ. බුදුගුණ අනන්තයි කියන්නේ ඔන්න ඕකට. අනන්ත දේවල් අනන්ත විදියටම තේරුම් ගන්නවා, අනන්ත විදියටම අවබෝධ කරනවා. දැන් මේක අන්තයකින් ගන්න ගියාම තමයි ගන්න බැරි වෙලා තියෙන්නේ. මේක මේ මුගලන් හාමුදුරුව අවබෝධයට පත් වෙලත් මේකේ අන්තය හොයන්න ගියා. භවයේ කෙලවරක් හොයාගෙන ගියා කියන එකේ අදහස ඔන්න ඕක. නිර්වාණය කියන ප්‍රේම් එක මොකක්ද මේක කියලා මේක බලන්න ගියා. ඉතින් දවස් ගානක් බැලුවා. හත් දවසක් එක දිගට බැලුවා කියනවා. බුදුරජාණන් වහන්සේ ඉතින් මුලින් කිව්වා මම උගලන් ඕකේ එහෙම අන්තයක් හොයාගන්න බෑ කියලා. නමුත් ඔහොම ඉන්නකෝ මම මේක හොයාගන්න කියලා බැලුවා. මම හොයාගන්න බෑ. ඊට පස්සේ තමයි අර බුදුහාමුදුරුවෝ කිව්වේ අර පින්නම් පාන යනකොට බුදුහාමුදුරුවෝ මොනවද හස්තයක් දික් කරලා එහෙම ගත්ත කියන කතාව. ඒක අර සාහිත්‍යයට එනකොට එනදී නැත්නම් බුදුරජාණන් වහන්සේ ආට අවදි කරලා කිව්වා ඔබට ඕක අනන්තයක් හොයන්න බෑ. අන්තයක් හොයන්න බෑ. අනන්ත වූ ධර්මයේ අන්තයක් හොයන්න බෑ. ඒක නිකන් අපිට තේරුම් ගන්න බැරි විදිහට තමයි තියෙන්නේ නේ. නිකන් මෙහෙම අහසේ විශ්වේ අප්‍රමාණ ඈතට ගියා 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 කෙලවරක් හොයා ගන්න බැරි වුණා. ගල් ගෙඩියක්ම වහගෙන ඒගොල්ල පිළිනොම් පාන ලෑස්ති වුණා. එතකොට එර්ධි බලෙන් බුදුහාමුදුරුවෝ නේ සූක්ෂම හතක් කරලා ගත්ත. එහෙම නේද තියෙන්නේ? එහෙම තමයි තියෙන්නේ. මේ අභ්‍යවකාශයේ බොහොම සීමා සහිතයි ඔක්සිජන් තියෙන්නේ. පච කියන්න බෑනේ. එතනින් එහාට යන්න බෑ මොන යකාට. බුදුහාමුදුරන්ට යන්නත් බෑ, මුගලන් හාමුදුරන්ට යන්නත් බෑ, මට යන්නත් බෑ, කාටවත් යන්න බෑ. එහෙනම් ඉතින් ඔක්සිජන් දාගෙන තමයි යන්න ඕන. එහෙනම් බොරු කියන්න හොඳ නෑ. ඒ කාලේ ඉතින් ඔය ඔක්සිජන් සීමාව දන්නේ නැති හින්දා බොරු කිව්වත් දන්නේ නැහැ සාහිත්‍යකාරයා. මේක වෙනම ආධ්‍යාත්මික දේවල් ගොඩක් ඒවා බාහිරයට පරිවර්තනය වෙලා තියෙනවා. මොන අවබෝධයකින් කළාද, අනවබෝධයකින් කළාද, හිතල කරාද, නොහිත කරාද කියලා දන්නේ නැහැ. ඉතින් මේක හොයන්න බෑ. රහත් වෙලාවත් ඒක හොයන්න බෑ. එතකොට සාමාන්‍ය පුදුන් පුජ්‍යලයට පුළුවන් ද නිර්වාණයක්, නිර්වාණ ධර්මයක් විනිශ්චය කරන්න? බෑ. නිර්වාණ ධර්මයක් විනිශ්චය කරන්න බෑ. අවබෝධ කරගන්න විතරයි පුළුවන්. නිර්වාණය තුළට ගිහිල්ලා කතා කරන්න බෑ. නිර්වාණය මෙහා ඉඳලා තමයි කතා කරන්න පුළුවන්. ඒ නිර්වාණය තුළට ගියහම වචනේ නිවෙනවනේ. මේ වචනේ පත්තු වෙන්නේ කොහොමද? මේ 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 වචන පත්තු වෙනවා. තේරුණාද ඒක? ඔබ ඔබ කතා කරන ඕනම වචනයක් පත්තු කරන ඔබ කීමටත් කියන්නේ කටහෙම පත්තු කරන්නේ නැතුව ඉඳපන් කියලා. කට පත්තු වෙනවා. මේ හැම දෙයකම දෙන ඔබව කම්පණය කරන වේග ඔබේ යම් යම් තැන්වලට හිතේ සද්ධර්මයේ කියන කෙනෙක් මේ ඒ ඒ තැන්වලට ඒ කතා කරනවා. එතකොට කොහොමද ඉන්ද්‍රයන් එහායින් පවතින දේ අනන්තයි. අනන්ත දෙයක් කොහොමද තේරුම් ගන්නේ? දැන් බුදු කෙනෙක් කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ඉන්ද්‍රයන් එහායින් පවතින தත්ත්වය කියන එක. ඒක මම ඒ උදාහරණ ටික ගෙන ආවේ. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඉන්ද්‍රයන් වලින් එහායින් පවතින தත්ත්වය. ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ ඉන්ද්‍රයන් වලින් එහායින් පවතින தත්ත්වය. එතකොට සැබවින්ම බුදුරජාණන් වහන්සේ උපදීත නූපදීත කියන තත්ත්වයකට අන්තයකට යන්නේ නැහැ. ඒකයි අමරණීය කියලා කියන්නේ. ඇයි එතකොට ඒ වෙන තත්ත්වයකට යන්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ දැක්ක මේ පුජ්‍යලයක් තුල තියෙන සංඥාවක්. ඒ සංඥාව සංසිඳුවට පස්සේ ශුන්‍යතෝ. එතකොට බුදුවරුන්ට භවයක් නැති වුණාට පුතජ්ජනයාට තියෙනවද එහෙමක? පුතජ්ජනයාට තියෙනවා. සංඥා උපාදාන උපාදාන වෙන්න පටන් ගත්තට පස්සේ පටිච්ච සමුප්පාදේ ඒකේ බලයක් හට ගන්නවා. ඒ බලය පුනර්භවයට හේතුයි. ඒකෙත් ඔය සටනක් තියෙනවා. පුනරුප්පත්තිය කියලා එකක් තියෙනවා. පුනර්භවය කියලා එකක් තියෙනවා. පුනබ්භවෝ කියන එක නැති කරේ කියනවා. ඒ කියන්නේ මෙතනම මේ ඇති වෙලා නැති වෙන එක කියන මොන වුණත් කමන්නේ. මේ සත්‍යයගේ પરම්පරාව, චිත්ත પરම්පරාව, නොසිඳන චිත්ත પરම්පරාව.
සංඥාවට විඥානයක්
හවුල් වෙනවා කියන සුපිනාසු විඥානයක් සංඥාවක් එක්කම. ඔව්. සංඥාවක් හඳුනගන්නේ විඥානය. රූපය හඳුනගන්නේ විඥානය. ඔව්. ශබ්දය හඳුනගන්නේ විඥානය. විඥාන එකයි. රබානේ මොන පද ගැහුවා? රබානේ එකයිනේ. මේ පද ඕන තරම් ගහන්න පුළුවන් නේ රබානේ. හැබැයි රබානේ එකයි. ඒ වගේ දැන් විඥාන එකයි තියෙන්නේ. එක වෙලාවකට එකයි. එක වෙලාවකට එකයි. එක වෙලාවකට එකයි. දැන් විඥානේ මායාවක් කියලා අපේ දොස්තරණෝනා අපි කිව්වට මේ මේ ලෝක සත්‍යය විඥානේ මායාවක් කියලා ඒ විදියටම බාරගෙන තින්නේ නැහැ. විඥානේ මම වෙමි, මගේ ආත්මය වෙමි කියලා ඒක අරගෙන ඉන්නේ. ඒ වාචික වශයෙන් කිව්වත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඔය ඔක්කොම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔක්කොම ටික කියනෝනේ. මේ කවුරුත් නිවනක් නැහැනේ. නමුත් ඒකට හේතුව ඒ ඔක්කොම වාචික පමණයි. වාචික දේවල් හැටියට පමණයි. විඥානේ මායාවක් කියලා ලෝකෙම පාවිච්චි කරනවා වාචික විතරයි. මායාවක් කියලා තමන්ගේ ආධ්‍යාත්මය පිළි අරගෙන තහවුරු කරගෙන තාම නැහැ. අවිද්‍යාව කියන ස්වභාවය එක වෙලාවකට ඇවිල්ලා එක වෙලාවකට නැති වෙන, එක වෙලාවකට ඇවිල්ලා එක වෙලාවකට නැති වෙන වගේ ස්වභාවයකට වැඩිය ඒක යම් ප්‍රමාණයකින් පවතින ඕනම කෙනෙක් ළඟ ඒ ප්‍රමාණයට එයාට එක සම්බන්ධ වෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ අපි ගාල්ලේ ඉඳලා කොළඹට එනවා. දැන් අපිට කියන්න පුළුවන් යම් ප්‍රමාණයකින් ගාල්ලෙන් ඈත් වෙලා කොළඹට පැමිණෙනවා කියලා. නමුත් කොයි වෙලාවකට අපිට කියන්න බෑ එකපාරට මම වරක පොළ ඉන්නවා, එකපාරට මම ආයි මේ පින්න දුවේ ඉන්නවා කියන්න බෑ. හෙමින් අර යම් කිසි මේ ප්‍රාමාණික විදියට මෙහෙම ඇදෙනවා. ඒක තියෙනවා. ඒ නිසා අවිද්‍යාව යම් කිසි කෙනෙක්ගේ රටාවක් වශයෙන් තියෙනවනම් ඒක ඒක විදියට මෙයාගේ රැල්ලට තියෙනවා. ඒක ඒ රිද්මේට ඒ අවිද්‍යාව යගේ තියෙනවා. ප්‍රහාණය වෙනවනම් ඒ ප්‍රහාණය වෙන ටික ඒ රිද්මේන්ම දුරු වීගෙන ප්‍රහාණය වෙලා යනවා. ඒ නිසා කෙනෙකුට දව සමහරව දේ කියන මට හිතියාම මත් වෙනවා, හිතියාම මත් වෙන්නේ කියලා එක බුරු. මත් වෙන්නේ නැත්තන් නෑ. තියෙනවනම් තියෙනවා. අඩු වුණොත් සමස්තේම අඩු වෙනවා. වැඩි නම් ඒක සමස්තයේම වැඩි වෙනවා. දැන් අපි හිතමු මමත්වය දුරු කරපු කෙනෙකුට මමත්වය ආයි එහෙම අඩු වැඩියෙන් එකතු වෙනක තියන්නේ නෑම තමයි. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කියමුකෝ. යංගිසි කෙනෙක් වතුර කලයක් අරගෙන යනවා. එතකොට වතුර කලයක් අරගෙන යද්දී එයාගේ කලේ වතුර තියෙන්නේ ලීටර් අපි හිගෙමුකෝ ලීටර් 20යි කියලා. එතකොට ලීටර් 20ක බර එයාට දැනෙනවා. ඉතින් මේක සමහර වෙලාවට ටිකක් වැඩිපුර එකම කලේ බර දැනෙන වෙලාවක් තියෙනවා. නමුත් කලේ වතුර එක හා සමානයි. තේරෙනවද? ඒක අමාරු වෙන වෙලාවල්, පහසුවෙන් අරගෙන යන වෙලාවල් එහෙමයි තියෙන්න පුළුවන්. නමුත් ඒක Tamanට ඒක අරගෙන යද්දි රිදුම් දෙන, වේදනා දෙන, අපහසු වෙන වෙලාවල් වැඩි වෙන. ඔන්න ඔය වැඩි වෙච්ච වෙලාවල් වලට වෙන්නේ නැති අපේ උදවිය මේ මමත්වයේ වැඩි වෙච්ච වෙලාව, කලේ බර වැඩි වෙච්ච වෙලාවක් වගේ කියලා කියනවා ඇති. නමුත් කලේ එක හා සමාන බර තියෙනවා. අපිට මේ විඩාව වැඩිපුර දැනෙන වෙලාවල් තියෙනවා. උදාහරණයක් ගෙනවා. නමුත් වතුර එක හා සමානව තියෙනවා. ඉතින් අපි අර මේ ප්‍රමාණය අඩු කරගත්තොත් අපිට කලේ විතරක් ගෙනියන්න පුළුවන්. කලෙත් ඕනේ නැහැ කියලා හිතේ දාතර ඒකටත් පයින් ගාලා යන්න පුළුවන්. කලෙත් දාලා යන්න පුළුවන්. ඔව්, අරිහත්ත්වයටපත් වීම සම්පූර්ණ නැති වෙන අරිහත්ත්වයටපත් වීම. ඔව්, ඔව්. ditthiye තමයි නැත්තේ. දැන් සක්කාය ditthiye තමයි නැති වෙන්නේ. ඒ මම ආයේනේ මම කියන ditthiye නැති වෙන පළවෙනි මාර්ග ඵලයේදී. ditthiye නැති වුණාට තදින් ගන්න ස්වභාවෙන්නේ නැත්තේ. අන්තගාමීන වෙන ස්වභාවෙ නැත්තේ මාර්ග ඵලය. ඔව්. නමුත් තියෙනවා. අන්තයකට යන්නේ නැතික ලොකු දෙයක්. අන්තයකට යන්නේ නැති නිසා අපායට යන්නේ. කිසිම සිතුවිල්ලකින් අන්තයකට යන්නේ නැති නිසා අපායට යන්නේ. දැන් අපි මේ ඇත්ත වශයෙන්ම අපි ඉස්සෙල්ලම අපි මේ මනස තේරුම් ගන්න නම් අපි 0 වෙන්න ඕන. මොකද 0 වෙනවා කියන්නේ? දැන් මේ අපි තියෙනෝනේ මේ හදාගත්ත මොලය. ওই මොලේ සම්පූර්ණයෙන් අයින් කරලා දාලා හිතට ඉඳ දීලා බලන්න ඕන. අන්න එතකොට තමයි තමන්ගේ හිත තේරෙන්න පුළුවන්. තමන්ගේ හිත මොන තරම් ඊර්ෂ්‍යාසහගතයිද? තමන්ගේ හිත මොන තරම් රාගිකයිද? ද්වේෂසහගතයිද? කූමෙහිද? ලෝභද? ඔය ඔක්කොම හොයාගන්න පුළුවන් එතකොට. දුවන වේගය. ඇත්ත වශයෙන්ම නියම ෆ්‍රී මිනිස්සයා ඉන්නේ තමන්ගේ බෙඩ්රූම් එකේනේ. ගිහිල්ලා තමගේ වෙනුම ගහද්දරවත් අන්න නියම මෑන්නේ ඉන්නේ අන්න එතන. මෑන් නියම මිනිස්සයා ඉන්නේ එතන. එතන ඉඳලා වෙනෝම අයිටම් එක යාන්තම් ඇති අද මාංශුරාවය කියලා ඔන්න එතන ඉඳලා තමයි යාගේ සැබෑ ලයිෆ් එක පටන් ගන්නෙ. උදේ ගෙදරින් ගියපු තැන ඉඳලා ඇඳගත්ත තැන ඉඳලා තිබුණේ රඟපෑම. යාන්තම් ඇති. රඟපෑම ඉවරයි, ඇක්ෂන් ඉවරයි. අන්න නියම මිනිස්සයා. ඒ මිනිස්සයාත් ගෙදර ෆැමිලි එකක් ඉන්නවනම් ඒත් රඟපෑම කන්ටිනියු කරනවා. එතෙන් ඩූමනා රඟපෑම. එදෙන් ඩොන් රඟපෑම දිගටම යනවා. තමම තනියෙන්ම නම් ඉන්නේ. තමම තනියෙන්ම නම් තමගේ බෙඩ්රූම් එකේ හරි ඉන්නේ. අන්න නියම එක්කන එනවා. අන්න එතෙන්දි තමයි තමන්ට බලන්න පුළුවන් සැබෑ චරිතය. තමන්ගේ දොස් තමන් දකින්න කැමති වෙන්න ඕන. තමන්ගේ දොස් තමන් හදාගන්න පුරුදු වෙන්න. මේ ලෝකේ අකමැතිම දෙයක් තියෙනවා මිනිස්සෙක් කරන්න. ওই දෙක තමයි අකමැති. තමන්ගේ දොස් දකින්න අකමැති, තමන් හදාගන්න අකමැති. ඒ නිසානේ ලෝකෙට අනිත් අයට හදන්න වෙලා තියෙන්නේ. තමන්ගේ දොස් තමන් දකිනවා නම්, තමන් හදාගන්න තමන් උත්සාහ කරනවා නම් හොඳයි. මේක සාමාන්‍ය නිකන් ලෝකයේ පැවැත්ම හදනට වඩා ගැඹුරු දෙයක්. තමන්ගේ හිත නිවනට සරලන විදියට හදන එක. බුදුහාමුදුරුවෝ කියන්නේ සංඛාර දුකක්. විඥානේ මායාවක් ඔබ රවට්ටනවා, ඒක දුකක්. තව මොකද කරන් තියෙන්නේ? ඕ අපිට විඥානේ පස්සේ දුවන්නේ නැතුව නතර වෙන්නේ තියෙන්නේ. ඉන්ද්‍රයන් වලින් එහා කියන තැන එතන එතකොට මතුවෙනවා. දැන් ඉන්ද්‍රයන් වලින් එහා තියෙන තැන ඉන්ද්‍රයන් වලින් මායි බලන්න පුළුවන්ද? බැහැ. ඉන්ද්‍රයන් වලින් එහා තියෙන තැන ඉන්ද්‍රයන් වලින් බලන්න බෑ. ඒ කියන්නේ ඉන්ද්‍රයන් වලින් එහා කියන එකෙන් අදහස් කරේ ඉන්ද්‍රියයකට මොනම විදියකවත් විෂය නොවන. දැන් අපේ ඉන්ද්‍රයන් වලට විෂය වෙන්න නම් එක්ක රූපයක් වෙන්න ඕන, නැත්නම් ඕ ශබ්දයක් වෙන්න ඕන, නැත්නම් ගන්ධයක් වෙන්න ඕන, නැත්නම් රසයක් වෙන්න ඕන, නැත්නම් ශරීරයෙන් ස්පර්ශ කරන්න හැකි දෙයක් වෙන්න ඕන. මේ පහට ගෝචර දෙයක් මනෝමය වශයෙන් නිර්මාණය කරන තත්යකට යන්න පුළුවන්. එච්චරයි. නමුත් පහනේ තියෙන පහට අනුරූපීව තමයි ඔය ගෝචර කරන්නේ. දැන් ඔය ගොඩක් අය කියනවනේ මේ හිත දුර ගමන් යනවා එහෙ මේ කියලා, මොන බොරුද? හිත දුර ගමන් යන්නේ නැහැ. ඉතින් හදට කිහිල් වෙන්නකො හදම මතක් වෙන්නේ මේ බිම ඉඳන් දැක්ක විදියට. කාටරි බිමුණාද හදට කිහිල් නැනේ? ඕ අද පේන්නේ මේ ඉඳන් දැක්ක විදියට. එහෙමනම් අපි හිත දුර ගමන් ගිහලා නැහැ. දුර අරමුණු අපි මෙනෙහි කරලා තියෙනවා. එතකොට ඉතින් අපි දුර යනවා නේ. මං ගෙදර ගිහින් ආවා. අපි පොඩි පුතාලේ ගෙවල් වල ගිහිල්ලා ආවා. ඒ පොඩි පුතාලේ ගෙදර ගිහිල්ලා නැත්තම් කලින් ඕ විඥානෙට හොයාගන්න බෑ කොහෙද පොඩි පුතාගේ ගෙදර තියෙන්නේ කියලා. කලින් ගිහිල්ලා ඇවිල්ලා දිනවන ඕන්න ඒ විදියටම රස විඳිනවා. ඒකත් අර යෝ ඉන්ද්‍රිය විෂය ඉක්මව අවස්ථාව වගේම තමයි. හටගත් තැනම නැති වෙනවා. හටගත් තැනම නැති වෙනවා. ඒක ඇතිවීම නැතිවීම එකවර සිද්ධ වෙනවා කියන වචනයක් පාවිච්චි කරනවා. ඒ වචනය තවදුරටත් ගැඹුරු කරලා විග්‍රහයන් කරනවා. මේ සාමාන්‍යයෙන් තප්පරේ කෝටි වාරයකට බෙදලා ඊටත් වැඩි වේගයකින් මේක සිද්ධ වෙනවා කියලා. එතකොට ඒක ඉන්ද්‍රියට විෂය කරගන්න පුළුවන්ද? දැන් මේක තප්පරයකට 100 වාරයකින් කරකුණා කියමුකෝ. ෆෑන් පෙත්ත ඔබට පේනවද? ෆෑන් පෙත්ත නෑනේ. අපිට ඒක ග්‍රහණය කරන්නට තියෙන මෙගාපික්සල් ගන්න මදි. මේ අයිලඟට අපේ මේ කන් වලට මොනවද හර්ට්ස් ප්‍රමාණයක් තියෙනවනේ. යාර බල්ලන්ට ඇහෙන ප්‍රමාණය නලා හදලා තියෙනවා. ඒ සද්ද අපිට ඇහෙන්නේ නැහැ. ඒ භයයෙන් පිම්බාම කාටවත් සද්ද ඇහෙන්නේ බල්ල දුවනවා. තිබෙ මොනතරම් පටු තැනකද අපි ඉන්නේ කවුරුත්? මුළු ලෝකයයි අපිට පේන මුළු ලෝකයයි කියලා ලිම් මැඩියා වගේ හිතාගෙන ඉන්නව මිසක් එතනින් එහාට මොනතරම් දේවල් තියෙනවද? එතකොට මේකට දරා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ ඇස් වලට පේන ටික අපි හිතනවා මේ තමයි ලෝකේ තියෙන ඔක්කොම වර්ණ කියලා. අපිට වඩා මේ ලෝකේ වර්ණවත් බලන තවත් සත්ත්ව වර්ගයෝ ඉන්නට ඉඩ තියෙනවා. ඒ දයාත්ම පරීක්ෂණ කරනවාදී එන්නේ මේ අහවල් සත්තුන්ට මේ විදියට පේනවා කියලා අනාගතේ සොයාගනීවි. තියාර ඇති වෙන තැනම නැති වෙනවා කියන වචනේ පාවිච්චි කරන්නේ විෂය කරගන්න බෑ කියන එකම ඔප්පු කරන්න තමයි. වේගවත් කියන එක නෑ. මේකයි තිබ වැනේනේ. මේකයි වැඩි චුට්ටක් ඒක අපි මොලේත් පාවිච්චි කරන්න ඕනේ. ඔක්කොම නිකන් දහම් ගැට. ගැට කියලා කියන්නේ ටිකක් අමාරු විදාන ඒවා. එතකොට ඒවෙන් බේරෙන්න තමයි දක්ෂ වෙන්න ඕන. දහම් ගැටපද කියන්නේ ඕවා. දැන් ඔයගේ තියෙන අවසාන සිද්ධාන්තේ තමයි නෝනින් දකින්න ඕන. ඒක විශ්ේ වෙනවද මන් දන්නේ නැහැ. මම තමයි මම ලෝකේ මන් දන්නේ කවුරු හරි කියලා දෙනවද කියලා මම තමයි හොයාගත්තේ වේගයේ උපරිමය නිශ්චලයි කියලා. කවුරු හරි කියලා තිබ්බද මිනේ කලින් මන් දන්නේ මමත් හොයාගත්තා මම විසින්ම වේගයේ උපරිමය නිශ්චලයි. තමයි වේගයේ තියෙන නිසා තමයි මේ කරත්ත ගැස්සෙන්නේ. යම් කිසි වේගයක් තියෙනවා. ආ වේගයක් තියෙනවා යන වේගයක් තියෙනවා. බලන්නේ වචනේම හැටි දැන් ආවේගය ඉක්මන් බව ආවේගය දර ඇති වෙන දැනම නැති වෙනවයි කියන එක නමන අංශ වේගයේ උපරිමයේ නිශ්චලයි. එතකොට මොකද්ද උත්තරේ? තප්පරේ කෝටි 100කට බෙදලා එක වාරයක්ද? එහෙමත් කියලා කියන්නේ ඊටත් වැඩි කියලා කියන්නේ නේ? ඇති වෙන තරම නැති වෙන ඒ ස්වરૂපය තියෙනවා. එතකොට අපි මෙහෙම හිතමුකෝ. දැන් ජලය කියන්නේ මේ වායු සංකලනයන්නේ. අපි මේක හොයන්න ගියොත් එහෙම මේ අර මල් රේණුවක් හොයන්න යනවා වගේ ජල එක කොටස අංශුව හොයා ගන්න පුළුවන්. හොයන්න බැරි තරමේ අංශූන් එකතු වෙලා තමයි මේ විශ්වය හැදිලා තියෙන්නේ. ඒ නිසා මේ පරමාණුවටත් එහා ගිහිල්ලා පරීක්ෂණ හොයනවා. දැන් ඒකෙත් තව තව ඒවා හොයා ගන්නවා. ඊට පස්සේ ඒකත් තව බිඳිනවා. ඒකෙනුත් එහාට ගිහිල්ලා දේවල් හොයනවා. එතකොට අවසානේ ඉන්නේ මොකද්ද? එහෙමනම් මේ ලෝකේ අපිට විශ්වය නොවන පද්ධතියක ඉඳලා සියුම් තත්ත්වයකින් උඩ නැගිච්ච දේවල් භෞතික ආධ්‍යාත්මික සියල්ල එහෙව් ලෝකයක් තමයි අපි නිත්‍ය කොට ආත්ම කොට මගේ කොට ඒව ලොකු කරාට පස්සේ තමයි අපිට ඔය මෝල් ගස් මේ හිරමන මිරිස් ගල් පේන්නේ. ලොකු වුණාට පස්සේ ඒ පුජ්‍යලේ ගුණාරස නැත්තම්කෝ. මේක තේරුම් ගන්න ඕන හරියට තේරුම් අරගෙන. නිවන තේරුම් ගන්න ඕන තේරුම් අරගෙන තමයි තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම තේරුම් ගන්න ගියෝ තේරෙන්නේ නැහැ. ඒව නැත්තම් ඉතින් අර ගෝණියලුව බලන්න ගියා වගේ තමයි. ගෝණියලුව බලන්න ගියා මොකද උනේ කියලා දන්නවනේ නේ? ඒක දන්නේ? අයි තරංගාලට ගහලා තිබ්බ ගෝණියලුව පෙන්නනවා කියලා. නේ ගෝණියලුව. එදැසේ ඉතින් ඔක්කොම ගියා මේකම මොකද යක අලුත් එළුවෙක් ඇවිල්ලා තියෙන ගෝණියලුවෙක් ඉන්නගෙන ඉතින් කට්ටිය යනවා ටිකට් එකක් අරන් යනවා අටේට එලා එන මිනිහෙක් එනවා ගෝණිය ගෙනා මැදින් එළුවා ගෝණියලුව. කියලා ගියා. අර තවරාන්ටියත් තිබුණා කිඹුලන් කන නෑ මිනිසුන් කන කිඹුලෙක්. මිනිසුන් කන කිඹුලෙක් කියලා දාලා තිබ්බා. ඉතින් කට්ටිය ඕගාලා එනවා කිඹුල ලොකු කිඹුලෙක් බලන්න යනවා. අරකට කිඹුල කනස් කෙඩියක් තියෙනවා. මිනිසුන් කන කිඹුලෙක් කියලා. එයා තේරුම් අරගන්න ඕන. ඔබ ගන්න හැමදේම සංස්කාරයක් නම් බුදුහාමුදුරේ හැමදේම අරගෙන අතින් පැත්තකින් තියෙනවා එහෙම. ඔබ ගන්න හැමදේම සංස්කාරයක් නේ ගන්නෙ. ඈ උපාදානයක් නේ ගන්නෙ. මම කරන වැඩේ ඒවා අතින් අරගෙන පැත්තකින් තියෙනවා. ඔබ ගන්නවම අරන් තියෙනවා පැත්තකින් තියෙනවා. අවසානයේ ඔබ ගන්නේ මොකක්ද? සංකාරයක් ගත්තොත් මම ඒක අරගෙන පැත්තකින් තියනවා. ඒයකට පැත්තකින් තියන් දුක පිටිස පවතින මාර්ගයක් වර නිසා සංකාරයක් ගත්තොත් පැත්තකින් තියනවා. එතකොට ඔබ මොකද්ද ගන්න? සංස්කාර නිරෝධය ගන්න කවුද? අන්නර ලෝකෝත්තර පුජ්‍යලයක් ගන්න එක. ලෞකික කෙනෙකුට ගන්න බෑ සංස්කාර නිරෝධය. ඒ මොහොතෙම තමයි ලෝකෝත්තර වෙන්නේ. ඒ මොහොතෙම තමයි සංස්කාර නිරෝධය ගන්න. ලෝකයෝත්තර කිව්වහම මේක බය වෙන්න එපා. ලෝකය කියන්නේ මොකද්ද කියලා අහන්න. ඒකෙන් එතර වීම. දැන් ගඟෙන් එතර වීම හොඳටම දන්නවනේ. දැන් අපි ගඟෙන් එතර වෙච්ච අය ලොකුවට ඒ දණ්ඩක් දාගෙන ඒ කාලේ පාලම් තිබ්බේ නැහැ නේ. ගඟෙන් එතර වෙච්ච අය ඊළඟට ආව තමයි සයුරෙන් එතර වෙන. සයුරෙන් එතර වෙනවා. ඒ වගේ මේක ලෝකෙන් ඈතර වෙනවා. මේව ඇඟට හරියට තේරෙන්න ඕන. ලෝකෙන් ඈතර මොන මොකද්ද ලෝකේ? සංක්ෂිප්ත වශයෙන් කිව්වා බඹයක් පමණ නැමැති මේ කැඩෙන බිඳෙන ලෝකය කියලා. මේ බඹයක් පමණ කියන එක ඇතුළත මේ මුළු ඒ ක්‍රියාපද්ධතිය මනෝ ධාතුව සහ ශාරීරික ධාතු ක්‍රියාපද්ධතිය ඔක්කොම ටික එකට පිටු කරලා තමයි මෙතෙන්දි මේ සංක්ෂිප්ත කරලා තියෙන්නේ ලෝකය. මොකද එකින් එක එකින් එක කියන්න ගියොත් එහෙම වචන කෝටි ගාණක් පාවිච්චි කරන්න ඕන. නමුත් ලෝකයේ කියන එක බඹයක් පමණ ශරීරය තුල පනවා ඇති කියලා මහා ගම්භීර පුතුල වචනයක් දේශනා කරා. ඒක හරි බරපතල වචනයක්. ලෝකය කියලා කියන්නේ එහෙනම් තාම කොහෙද ඉන්නේ මේ ලෝකය ඇතුලේ? මේක ඇතුලේ එක එක විජානනය කරනවා, විඥාන කරනවා, විදර්ශනා කරනවා. ඒ හැරෙ මෙහෙමයි කියලා හිතනවා, අහමයි කියලා හිතනවා, අරමයි මෙහෙමයි කියලා. මේ ඔක්කොම ලෝකේ සියලුම පුතඥයෝ ලෝකයෝ ලෝකේ ඉන්න අය. ඔය ලෝක ඇතුලේ ඉද්දි ප්‍රශ්න පෙර දැනුමට ගලපනවා, තමන්ගේ ජාතියට ගලපනවා, ආගමට ගලපනවා, පොතට පතට ගලපනවා, තමන්ගේ සංකල්පයට ගලපනවා, තමන්ට හිතෙන පරිදි ගලපනවා. මේ ලෝකෙ තියෙන්නේ සියල්ලක්ම අපි හදාගත්ත මනෝලෝකයක් කරන්න වෙන මොකක්වත් නැහැ. මනෝලෝකයක් හැදෙලා ඉතින් නිකන් ඉන්න බැරි කමට මේ මනෝලෝකය දැන් නැති වුණොත් එහෙම මිනිස්සුන්ට මේ අවබෝධයෙන් නැති වුණොත් එයා සන්තෝෂෙන් ඉති නිකන් සාමාන්‍ය